දකින්න ලේසි නෑ.
බුදුහාමුදුරුවෝ දෙනවා උපමාවක් කර, ආනන්ද හාමුදුරුවෝ කියන අර කවුද ලිච්ඡවී රජවරු දුනු මේ විදින්න කුරුදු වෙනකොට එක්කෙනෙක් ඊතලයක් අහසට විදිනවා, තව කෙනෙක් ඒ ඊතලයට විදිනවා, ඒක දෙපළුවෙන්. හරි, දුනුවා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ ඔක දැක්කලා කියනවා මේ ලිච්ඡවී කොච්චර දුනු ශිල්පයේ දක්ෂද කියලා. බුදුහාමුදුරුවෝ අහනවා ඕක දානන්ද දක්ෂකම අස්සලෝමකින් අස්සලෝමයකට විදින එකද කියලා. ඊතලෙන් ඊතලයකට විදින්නේ. අස්සලෝමකින් අස්සලෝමයකට විදින්න පුළුවන් නම් ඒක තේ ආනන්ද හාමුදුරුවෝ කියන ඒක ස්වාමීන් වහන්සේ බොහොම දක්ෂතාවයක් කියලා මේකට වඩා නේද? ඊළඟට අහනවා මේ අස්සලෝමේ 100කට පළලා හිතගන්න. අස්සලෝමේ ලොම්වලිනුත් සීනිම එක, ඒකත් 100කට පළලා, තවත් ඒ වගේ 100කට පළපු ඒ කෙන්දකට මේකෙන් විදින එක, ඒක ගැන හිතන්නේ මොකද්ද? ඒක හිතන්නවත් බැරි තරම් අමාරුයි නේද? එතකොට කියනවා ආනන්ද ඒකත් කරන්න පුළුවන්, මේ සෝවන් වෙනවා කියන එක ඊටත් වඩා අමාරු දෙයක්. සියුම් මෙච්චර සියුම් ධර්මතාවයක්. ඒත් අපි මේ හිතන තරම් ලේසි එකකුත් නෙමෙයි. හරි, දකින්න බොහොම අමාරුයි. ඒ කියන්නේ සියුම් ප්‍රඥාවක් ඕනේ. මේ දහම තෝර බේර ගන්න ඒ තරම් සියුම් නුවණක් ඕන. හරි, ඒ කියන්නේ අපිට හිතා ගන්නවත් බැරි දෙයක් මේ බුදු කෙනෙක් දෙන්නලා දෙන්නේ. ලෝකයාට නිකන්වත් හිතා ගන්නවත් බැරි දෙයක්. දැන් මේ රූපය ගැන කියපු කතාව නේද? දැන් අපිට මේ තියනවා කියලා හිතන රූපේ රුප්පණයක් කියලා බුදු කෙනෙක් දේශනා කරා. ඉතින් අපිට තේරෙන්නේ නැත්තේ තාම අපි අර බල්ලගේ මානසිකත් ඉන්න හින්දා. දැන් බල්ලා වතුරට හැවිලා බල්ලෙක් ඉන්නවා කියන දෘෂ්ටියේ ඉන්නේ. එයාට ඒක බොරුවක් කියලා තේරුම් ගන්න හරිම අමාරුයි. ඒ දෘෂ්ටියේ ඉන්නකම්. බුදුහාමුදුරුව මේ රූපය පිරිසිඳ දකින්න, රූපයේ අකාබූත ස්වභාවය අවබෝධ කරන්න වැඩ පිළිවෙලක් දුන්නා. ඒක තමයි කායනුපස්සනාව. කායේ කායනුපස්සී විහෙරති වෙන්න කියලා. කයක් තියනවා නම් ඒ කයෙහි අනුපස්සනා කරන්න විදිහක් කියලා. මොකද්ද? සමුදය ධම්මානුපස්සී. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මොකද්ද සමුදය ධම්මානුපස්සී කියන්නේ? ඔය කය හටගත්තේ කොහොමද කියලා බලන්න. ඒ සමුදය හොයන්න කිව්වේ බාහිරෙන් නෙවෙයි සමාතුන. දැක දැන් අර බල්ලට වතුරේ ඉන්න බල්ලෙක්ව කයක් හම්බ වුණා නම් බාහිරෙන් හෙව්වට කවදාවත් ඒක ඇත්ත හම්බ වෙයිද? නැහැ. එයා හොයන්න ඕන තමා තුලින්ම නේද? ඒ හදපු ලෝකයයි ලෝක සමුදයයි එළියේ නෙමෙයි තියෙන්නේ සමාතුල නේද? ඒ වගේ තමයි අපිට හම්බ වෙන හැම රූපයක්ම අපි එළිය කියලා හිතුවට ඇත්තටම සකස් වෙලා තියෙන්නේ තමා තුලින් ආයතන මුලාවේ. එතකොට ඒක දකින්න කෙනාට තමයි මේ රූපණේකට මෙච්චර කල් රූපයක් කියලා රැවටිලා තියෙන්නේ බාර ගන්න තියෙන්නේ. රූපණ ස්වභාවය, රූපණ කියන්නේ දැන් මතු කරලා දෙනවා. දැන් බලන්න මං ඉස්සෙල්ලා කිව්ව අර කුමකින්ද රුප්පණය වෙන්නේ කියලා ඔන්න උදාහරණ ටිකක් දෙනවා. සීතයෙන්, උෂ්ණයෙන්, කුසගින්නෙන්, පිපාසයෙන්, මැසි මදුරුවන්ගෙන්, සර්පය වගේ ගෑ වුණහම රුප්පණය වෙනවා. හරි, දැන් ඔහම ඉන්න ගමන් මදුරුවෙක් කනවා කියලා හිතන්න. මෙච්චර වෙලා ශරීරේ තියෙනවදවත් දන්නේ නැහැ. මදුරෙක් කනකොට ඔන්න රිදෙනවා නේද? රිදුන රිදුන ගමන් මොකද්ද අපිට සිහි වෙන්නේ දැන්? අත මදුරුවේ කනවා. එක්ක උට ගහයි නැත්නම් සිල්ලරන් කියලා මතක් වුණා පොඩ්ඩක්. ඒලා වයි. ඈ දැන් මොකක් කරි කරන්නේ? මොකද අත මදුරුවේ කනවා කියලා දැන ගැනීම තුල නේද? අත කියන කයත් හටගත්ත, මදුරුවා කියන කයත් හටගත්ත නේද? දැනුනේ වේදනාව. දැන් බලන්න මේ මැසි මදුරුවාගෙන් රුප්පණයක් වුණා. සීතලක් ආවත් ඉතින් රුප්පණේ වෙනවා. උෂ්ණයක් ආවත් රුප්පණේ වෙනවා. මොකද්ද රුප්පණේ වෙන්නේ? මෙච්චර වෙලා සිහියවත් තිබුණ නැති ශරීරය ඔන්න දැන් මතක් වෙනවා. දැන් අපිට හිතෙන්නේ ශරීරය අමතක වෙලා තිබිලා දැන් මතක් වුණා කියලා. කියන්නේ තිබුණ කය මතක්ුණේ දැන් කියලා. දැන් තිබුණ කයද ඔය දැන් මතු වුණේ?
මාව
දැන් බල්ලා වතුරට එදුන ගමන් උට බල්ලෙක් ඉන්නවා කියලා හිතෙනවනේ නේද? හිතුන ගමන් ඌට හිතෙන්නේ දැන් බල්ලෙක් ඉපදුනා කියලාද? අර බල්ලෙක් හිටියා ඔන්න දැන් ඌ පෙන්ුණා කියලාද? හිටපු බල්ලෙක් පෙන්ුණා කියලා නේ හිතෙන්නේ. ඒකම තමයි අපිටත් වෙන්නේ. තිබුණ අත දැන් ඔන්න දැන් සිහි වුණා. රුප්පණේ කියන එක වැහිලා. දැන් බල්ලා හිතන්නේ බල්ලෙක් හිටියා. මං දකින්න කලිනොත් බල්ලෙක් ඉඳලා තියෙනවා. දැන් බලනකොට දැක්කේ ඌ කියලා නේ ඌට
හිතෙන්නේ.
ඒ වගේම තමයි අපිට දැන් අත මදුරෙක් කෑව දැන් අත ඉපදුනා කියන එක අපිට පේන්නේ නැහැ. කලින් තිබුණ අත තමයි දැන් මදුරුව
කෑවේ.
එහෙම. එතකොට ලෝකයා හිතන්නේ තියෙන අතට වෙනසක් වුණා. ඒ මදුරුවට ආපු නිසා මේ බුදුහාමුදුරුවෝ පෙන්නවා මදුරුවෝ නිසා රුප්පණය වෙනවා. රුප්පණය වෙනවා විසක් තියෙන කයකට වෙන දෙයක් නෙවෙයි මේ කියන්නේ. කයක් මතු කරලා දෙනවා. අර බල්ලෙක් මතු කරලා දුන්නා වගේ. දෙත් කයක් උපද්දවන්න හේතු ටික සකස් කරලා දෙනවා. එතකොට තේනවා දැන් මැසි මදුරුවන්ගෙන් රුප්පණේ වෙනවා. සීතලෙන් උස්නේ රුප්පණේ අපිට ශරීරේ තියෙනවා කියලා මතු කරලා දෙනවා. එතකොට ඒ රුප්පණේ බව දන්නේ නැතුව අපි ශරීර රූපේ බාර ගන්නවා. සතර මහා දවසු ශරීරේ නේ ඔය. තිබුණ ශරීරේ තියෙන්නේ කාටද? මට මගේ.
ආසාවන් යුත්නේ
මාවගේ. ඔය දැන් රූපයකට ආශා කළා නම් මවාගත්තු රූපෙට තමයි ආශා කරලා
තියෙන්නේ.
අපේ ශරීරෙවත් එහෙම තමයි. ඒක තමයි මේක අධ්‍යත්ත කයටත් බලන්න බහිත්ත කයටත් බලන්න කියන්නේ. ඉති අධ්‍යත්තං ආකායේ කානුපස්සී විහෙරති බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති. ඔය සතිපට්ඨානේ වඩන්න පුළුවන් නේ. ආර්ය මාර්ගේ වඩන්න පුළුවන් දන්න දකින්නගෙනාටයි කියලා වෙනම පෙන්නනවා නේ. නොදන්නා නොදකින්නගෙනාට බෑ කියලා දේශනා කරනවා නේ. ඥානතෝ පස්සතෝ දන්න දකින්න. ඥානතෝ අහං භික්කවේ පස්සතෝ ආසවානං කාං වදා. ආශ්‍රවය ෂේ කරන්න පුළුවන් කියලා වදාරන. කාටද? දන්න දකින්නගෙනාටයි ආශ්‍රයශය කරන්න පුළුවන් කියලා වදාරන්නේ. නො අජානතෝ නො අපස්තෝ. නොදන්න කෙනාට බෑ. නොදකින්න කෙනාට බෑ ආශ්‍රයශය කරන්න. මොනවද දන්න මොනවද දකින්න කෙනාටද මේක පුළුවන්? ඉතිරූපං ඉතිරූපස් සමුදේව ඉතිරූපස් සත්තංගම. රූපය කියන්නේ මේකයි. ඔය රූපේ සමුදේ මෙන්න මේකයි. ඒ කියන්නේ රූපේ හටගත්තේ මෙන්න මෙහෙමයි කියලා දන්න දකින්න කෙනාටයි මේ වැඩේ කරන්න පුළුවන්. ආශ්‍රයශය කරන්න පුළුවන්. එකද දැන් ඉති රූපං කියන්නේ වතුරේ ඉන්න බල්ලා තමයි රූපය. ඒකේ සමුදේ මොකද්ද? මෝඩකම. අවිද්‍යාව ප්‍රත්‍යය. ඒක අපේ ශරීරයේ තමයි රූපය. සමුදේ මොකද්ද? අයි මෝඩකම තමයි ආයතන මුලාව.
අවිද්‍යාව.
ඒ කාය ආයතනෙන් දැනුණා මන ආයතනෙන් හිතුවා කියන තැනට අපේ සිහියනුවර නැහැ. ශරීරයක් උප්පණය වීමක් තියෙනවා. ඒ කියන්නේ ශරීරයක් තියෙනා වගේ පෙන්눔 කරන ගතියක් තියෙනවා. අර වතුර වගේ පෙන්눔 කරනවා මිරිඟුව. ශරීරය වගේ පෙන්눔 කරනවා. ඒ රූපය වගේ පෙන්눔 කරන එකට කියනවා උප්පණ ස්වභාවය කියලා. උප්පණය නොදන්න කමට අපි රූපයක් බාර ගන්නවා. හැදෙන්නේ තමයි කියන්නේ. රූපයක් වගේ පෙන්눔 කරන ගතියක් තියෙනවා. ඒ පෙන්눔 කරන ගතිය කියන්නේ රූපෙ නෙමෙයි. ඒ එහෙම එකක් කියලා නොදන්න කමට අපි රූපයක් බාර ගන්නවා. ඒ රූපයක් බාර ගැනීමමයි දුක. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. රූපයක් හම්බ වුණා නම් ඕක දුකයි. මොකද ඕක රූපයක් කියලා දෙයක් තියෙන්නේ රූපණය. රූපේ ලක්ෂණේ සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යය. සංකත කියන හේතුප්‍රත්‍යයෙන් හටගෙන පටිච්ච සමුප්පන්නයි කියන මේ ඇති කල්ලි මේ වේ. ඒ මේ කියන ප්‍රත්‍යය තියෙන අවිද්‍යාව මොඩක. නොදන්නකම මතයි රූපයක් හම්බ වෙන්නේ. මුලාව මත නේද? ඒකට ඕක තේරුම් ගත්තොත් දැන් රූපේ පිරිසිඳ දකිනවා. ඒ කියන්නේ රූපේ නිරෝධ ධර්මයක් මොඩකම මතයි උපද්දලා තියෙන. වතුරේ බල්ලා කියන එක නිරෝධ ධර්මයක්. කවදාවත් ඉපදිලා නැහැ. මෝඩකම මත උපද්දලා. ඒ වගේම අපේ ශරීරයත් නිරෝධ ධර්මයක්.
ඒක
හිතා ගන්න අමාරුයි.
සම්මාදිට්ඨි කියන එක හිතා ගන්න පුළුවන්.
අන්න ඒකයි ලෝකෝත්තර දර්ශනය. ඒ රුප්පණය කරලා දෙන ස්වභාව තියෙන. අර දැන් බල්ලෙක් රුප්පණය කරනවා. ඒ සද්දය ඇහෙනකොට නේ. ඒ හිතෙන් බල්ලෙක් හදලා දෙනවා. ඒක අපි දන්නේ. අපි එළිය බල්ලෙක්ව
බාර
ගන්න. බහිද්ද කය.
දැන් අපි මේක කාලේ නේ. අපුතේ යෝවාය වටේ හතරේ නේ නම් දෙයක් මාට
ගන්න ඕනේ. ඔව්. රූපේ හැදිලා තියෙන්නේ පඨවියාපෝ තේජෝ වායෝ වලින් කියලා. තර බුදුහාමුදුරුව මූලපරියාය සූත්‍රයේදී පෙන්නනවා ওই මජ්ක්‍ධිමනිකාවේ පළවෙනි සූත්‍රය. පඨවින් පඨවිතෝ මඤ්ඤති. කවුද කෘතඥයා? මේ දහම දන්නේ නැති කෙනා. මඤ්ඤනා කරනවා පඨවිය කියලා මඤ්ඤනා කරනවා. රහතන් වහන්සේ පඨවින් පඨිතෝ නෝ න මඤ්ඤති. මඤ්ඤනා කරන්නේ
නැහැ.
සේක පුද්ගලයා පඨවින් පඨිතෝ මා මඤ්ඤති. මාමඤ්ඤති කියන්නේ එයාටත් මඤ්ඤණා වෙනවා පුතර්ජණයට වගේ. ඒ වුණාට එයා දන්නවා මට මෙහෙම අහු වුණාට රහතන් වහන්සේට අහු
වෙන්නේ.
එහෙනම් මේකෙන් මිදෙන්න ඔන්න දැන් උත්සාහය තියෙනවා නේද? එයා දන්නවා Nirodha ධර්මයන් මේ මෝඩකමටයි උපද්දලා තියෙන්නේ කියලා. ඒක එතනම තියෙනා නේද? මේ පැද්දීමම දුක කියන එක. ජාතිපි දුක්ඛ. එහෙම ජාතිය දුකයි කියයි කියලා. ඉපදීම දුක. රූපේ ඉපදුවා නම් ඕක දුක.
ජාති කියන්නේ මේ මොහොතේ ආයතන වලින් උපද්දලේ ඒක තමයි ජාතිය.
ඔව්. එතකොට ඔන්න බලන්න මේ කඥනීය සූත්‍රයේ පළවෙනි එක රූපේ කියලා විවහාර කරලා තියෙන්නේ රුප්පණේකට කියලා පෙන්නනවා. හරි? එතකොට මොනවයින්ද රුප්පණේ උනේ? සීතලෙන්, උෂ්ණෙන්, කුසගින්නෙන්, පිපාසෙන්, මැසි මදුරුවන්ගෙන් මේ වෙලේ බොන මේ සත්තුන්ගේ සර්පාදී සත්තුන්ගේ ස්පර්ශයෙන් එතකොට අන්නේමයි රුප්පණය වෙනවා කියන එක පේනවා නේද? තියෙන ශරීරයක් ගැන කතාවක් නෙමෙයිනේ. ශරීරයක් තියෙනවා කියලා රුප්පණය කරලා දෙනවා. ඒ රුප්පණේ බව නදන්න කමට අපි ශරීරේ මේ මොහොතේ බාරගත්තා නම් අතීතෙත් දාරාරං අනාගතෙත් දාරාරං පවතින ශරීරයක්. අර බල්ලා මේ මොහොතේ බල්ලෙක් ඉන්නවා කියලා හිතපු ගමන් අතීතෙත් ඉඳලා තියෙනවා අනාගතෙත් ඉන්නවා. ඉන්න බල්ලෙක් තමයි ඔය පෙනුනේ. වෙන්න
සද්දය වගේ
තමයි. ඔව්. අනේ දැන් හුනේ රුප්පනේ කියලා.
නේද?
ඒ සකස් කරන්න හේතු යෙදුණා. අපිට තේින්නේ මේ පැත්තෙන් අපි ලෝකේ හදනවා කියලා. තමන්ගේ පැත්තෙන්. නේද? අපි හිතන්නේ ලෝකේ අපි දැනගත්තු ටික තියෙන්නේ එළිය කියලා. එළිය නෙමෙයි. ඔය හීනයක් දැක්කේ. හිතෙන් හදවතේ හිත දැනගත්තා. අපි එළිය තියෙන එළිය කියලා බාර ගන්න. ඔව් එළිය තියෙන දෙයක්ම කියලා බාර ගන්න මට්ටමනේ ඒක ලේසියෙන් කැඩෙන්නේ නැහැ. ඒක බුදුදහමක් ඇහෙන්නම ඕන මේ විදිහට මානසිකාරය කරන්න ඕන. මේ රූපණ කියන අදහස යන්තම් හරි ගියාන ඊළඟට ඔක රූපයක් අහුවෙන වෙලාවට භාවිතා බහුලික සමතක් කර කර දෙන්න රූපේ කියලා අහුණාට රූපණයක්
මනසට පෙන්නන
හැබැයි අදහස දෙයක් ගත්තොත් තමයි පෙන්නුම්
කරන්නේ
මනසට පෙන්නුම් කරනවා එතකොට ටිකෙන් ටික රැවටෙන ගතිය මුලාවට කියන්නේ භාවිතා බහුලික
දන්න
දකින්න කෙනෙක් වෙන්න ඕන නැත්නම් මේක කරන්න බෑ
දැනගෙන ඉතරම් මාදි
දැන්
කටිය කරන්නේ සාර්ථක කියලා පාඩම් කරගන්න.
ඔව් දැන් කටපාඩම දැනීම විතරයි. දැන් ඒක තමන්ගේ දැක්මක් වෙන්න ඕනේ. මේ කියන්නේ ඇත්තනේ. ආ එහෙනම් ඒක අපිට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඈ ධර්ම ඇහෙන කෙනාට සද්ධර්ම ශ්‍රවණය අවශ්‍යයි යෝනිසෝ මනසිකාරයට. ඉපදුනේ කොහොමද කියලා හරියටම පෙන්වලා දෙන්න නම් ධර්ම ඇහෙන්න ඕනේ ඒක දකින්න ඕනේ. ඒ කියන්නේ බුදුදහම ඇහෙන්න ඕන වෙන කෙනෙකුට ඒක කියා දෙන්න බෑ බුදුහාඳුරෝ ඔහොම කියලා තිබුණා හින්දා නෑ ඔයරත් කියන්න පුළුවන් ඒක සූත්‍රවල තියෙන අපි ඒක දකින්න දක්ෂ වෙනවා ඒ නිසා තමයි මේ දහම දැක්කොත් බුදුන් දැක්කා වගේ තමයි ඈ මේ දකින්නේ ඒකේ පටිච්ච සමුප්පන්න බව නේද මේ ඇතිකල්ලි මේ මෝඩකම තියෙනකන් රූපේ තියෙනවා ඕකම දැන් මම ওই රූපෙට ගොඩක් විස්තර කළේ වේදනාවටත් ওই විදිහටමයි මෙන්න මේ විඳින ගතිය වේදේ තීටි විඳින ස්වභාවයක් තියෙනවනේ විඳින ස්වභාවයටයි වේදනාව කියලා විවහාර කරලා තියෙනවා කුමක්ද විඳලා තියෙන්නේ විඳින ගතියයි විඳේ මොකද්ද කියන එකයි දෙකක් තේනවා විඳීම කියන ස්වභාවයයි කුමක්ද විඳ කියන එකයි දෙකක් නේ සියය රුප්පණය කියන එකයි මොකකින්ද රුප්පණය වුනේ කියන එකයි දෙකක් නේ
සියම්
දැන් වේදනාව කියපු ගමන් අපි විඳපු දේ අල්ල ගන්නවා සැපක් වින්දාද දුකක් වින්දාද අදුක්කම සුඛයක් වින්දාද ඒ ජාති තුන කියන්නේ විඳේ මොකද්ද කියන එක විඳීම කියන එක නෙවෙයි
විඳීම හේතුකට කරගෙන යන්නේ අර
විඳීම කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරන්න කුමක්ද විඳේ කියනකොට සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්කම සුඛ වේදනා අපි හිතන්නේ වේදනාව කියන්නේ අර විඳපු දෙය කියලා දෙයක් කරගන්න එකක් මේ මේ කජ්ජනීය සූත්‍රේ මම කියන්නේ ආ වේදේ තීති කෝ භික්කවේ තස්මා වේදේ වේදනාව කියන එක මහණෙනි වේදනාව කුමකයි කියවුද වේදනාව කියලා තේන්නේ මොකකටද විඳිනවා මහණෙනි විඳිනවා එහෙනම්මයි වේදනාව විඳින හින්දා වේදනාව කියලා කියනවා ඔව් විඳින කුමක් විඳීද කියලා ඔන්න ප්‍රශ්න කරලා
තියෙනවා.
ආ සැපද විඳි දුකද විඳි අදුක්කම සුඛයද විඳි. ආයේ කියනවා මහණෙනි විඳිනවා. ඒ හින්දා වේදනාව කියලා කියනවා. අර ජාති තුන නෙවෙයි වේදනාව.
විඳීම
තමයි. විඳීම. එකට විඳින ගතිය තේරුම් ගන්නවා. හරි. අපි බලලා තියෙන විඳපු දේ ගැන මිසක් මේ විඳීම කියන ස්වභාවය නෙවෙයි. රූපේ ගැන බැලුවා මේක රූපණයේ ගැන නෙමෙයි
බැලුවේ.
ඒකේ වේදනාව. සංඥාවට කියනවා සංඥාව කියලා කියන්නේ මොකද්ද? හඳුනන ගතිය ඒක සංජානනය. සංඥාන ගතියටයි මේ සංඥාව කියලා කියන්නේ. හඳුනන ගතියයි හඳුනාගත්තු දෙයි දෙක. හරි. එතකොට දැන් බලන්න සංඥාව කියන්නේ මොකද්ද? හඳුනන ගතිය. කුමක් හඳුනාද කියලා ඔන්න අහනවා. දැන් උදාහරණ දෙනවා. හඳුනාගත්තේ මොනවද? හැඳිනීම කියන්නේ වෙන එකක්. හඳුනාගත්තේ මොනවද කියනකොට කුමක් හඳුනාද? නිල්ලූ දේ නිල්ය. කහ පාට උරන් එක කහ කියනවා. ඈ? ලේ පාට එක ලේ පාට. සුදු දේ සුදු කියනවා. ආයි කියනවා මහණෙනි හඳුනන කමටයි සංඥාව කියන්නේ. පාටට නෙමෙයි. අපි දන්නේ සංඥාව කියන්නේ පාට, නිල් පාට. ඒ හඳුනපු දේ හඳුනන ගතියට තමයි සංඥාව කියන්නේ. බුදුහාඳුර මේ විස්තර කරන හැටි කජ්ජනීය සූත්‍රය. ඊට වඩා ගැඹුරුයි සංස්කාර කියන එක. කුමක් පනායි සංස්කාරයන් කියයිද මහණෙනි? ඒක තමයි පාළි වචන කියන සංකතං අபிසංකරොන් තීති කියන එකට තමයි සංකාර කියලා කියන්නේ. සංකතං කියන්නේ හේතුපත්යෙන් හටගත්තදී නැවත අபிසංස්කරණය. අபிසංකරොන් තීති ඒකටයි සංකාර කියලා කියන්නේ. හරි. සිංහල තේරුම එන්න ඔක අල්ලන්න අමාරුයි. මහණෙනි හේතුප්‍රත්‍යයන් විසින් නිපදවන ලද දේ. හරි සංකත. දේ පිළියල කරා. දෙයක් පිළියල කරනවලු. සකස් කරනවලු. හරි. මොනවාද බලමු සකස් කරන. ඒ දැන් හේතුප්‍රත්‍යයන් නිපදවන දේ ලද දේ පිළියල කරන දෙයක් පිළියල කරන එකයි සංකාර කියන්නේ. ඒකට කිනම් හේතුප්‍රත්‍යයන් ඉන්නේ ඉපදන් ලද්ද පිළියල කරද්ද මොනවාද මේ පිළියල කළේ කියලා ඔන්න දැන් විස්තර කරනවා. පිළියල කරපු දේ. රූපං රූපස්සයි. රූපේ රූපයක් පිණිස පිළියල කරලා අபிසංස්කරණය කරලා. හේතුප්‍රත්‍යයන් ඉන්නේ ඉපදවන ලද රූපේ රූපය වීම පිණිස පිළියල කරනවා. ඔව් රූපයක් වීම පිණිස පිළියල කරලා දෙනවා. ඒකට කියනවා සංස්කාරය කියලා. රූපේ නෙමෙයි. ඒ පිළියල කරන ස්වභාවය සංස්කාරය. හරි. ඒ වගේ වේදනාව වේදනාව වීම පිණිස පිළියල කරන එක සංස්කාරය. හරි. කියන්නේ සංකත වූ වේදනාව වේදනාව වීම පිණිස පිළියල කරන එකට කියන ඒ සංකාරය කියන සංකාරකතිය. මේ ටිකක් ගැඹුරුයි. ඉතින් මේ හිතන්න ඕනේ හින්දා මම නිකන් මේ ටික කියන්නේ. විඥානයේ විඥානයේ වීම පිණිස පිළියල කිරීමට කියන සංකාරය. ඊට පස්සේ ආයෙ කියනවා සංකතේ එහෙම නැත්නම් හේතුපත්යෙන් ඉපදවන ලද්දදී පිළියල කරන හේන් සංස්කාරය වූ කියලා කියනවා. හේතුපත්යෙන් සකස් මෙදී දෙයක් කිනිස පිළියල කිරීමටයි සංකාරය. ඒ කියන්නේ රූපේ රූපයක් කරලා දෙන්නේ සංකාරය. වේදනාව වේදනාවක් කරලා දෙන්නේ සංකාරය.
වෙන සංකාරය.
අයෝ ඒ පහම.
පහට සංකාරය. ඔව්.
රූප වේදනා සංඥා සංකාර.
රූප සංකාරය වේදනා
සංකාරය. අතෝ ඒ දේවල් පහක් නෙමෙයි.
නෙමෙයි.
සකස් කරන ගතියයි සංකාරය කියන්නේ.
රූපණය.
රූපණය වගේම තමයි. ඔන්නඔහම කිව්වට පස්සේ ඒක ඊළඟ විඥාණය නේද? මහණෙනි කුමක් විඥාණය කියයි? මහණෙනි විශේෂයෙන් දැනගන්නවා. එහෙන් විඥාණය කියන ලැබේ. හරි? ඒ විශේෂයෙන් දැනගන්න ගතියටයි විඥාණය කියලා කියන්නේ. එතකොට කුමක් දැනගනීද? ඉත විඥාණය නෙමෙයි කියන්නේ. විඥාණයෙන් දැනගත්තේ මොනවද? කුමක් දැනගනීද? ඇඹුල් රස කියන එක දැනගන්න. ඇඹුල් රස විශේෂයෙන් දැන. තිත්ත රස විශේෂයෙන් දැන. මේ කුළු රස කියන කහට රස වගේ ඒක දැනගන්නවා. මිහිරි රස දැනගන්නවා. ඈ කර රස දැනගන්නවා. ඈ ඊළඟට ලුණු රස දැනගන්නවා. ලුණු නෑ කියලා රස දැනගන්නවා. දිය රස. ඔහොම විස්තර කරනවා. මේ මොනවද දැනගත්තේ? දැන ගැනීම කියන එකයි දැනගත්තු දේ කියන එකයි
දෙක.
හරි. ඉතින් අරමුණේ විශේෂයෙන් දැනගන්නා හේයින් විඥානය කියන්නේ. අර රසවල් නෙමෙයි. මේ දැන විශේෂයෙන් දැනගන්න ගතියටයි විඥානය කියලා
කියන්නේ.
ආයතන තියනවා නම් විඥානය තියෙනවා. ආයතනේ තියනවා නම් විඥානය
තියෙනවා.
ඇහක් තියනවා නම් විඥානය තියෙනවා. ඒ
මට්ටම
තියෙනවා. කනක් තියනවා නම් විඥානය තියෙනවා. හරි. දැනගන්න. දැන් ඔන්න බලන්න. දැන් ආයෙ දැන් මුල මතකද මේ කියවගෙන ආවිද? දැන් ජාති පහතම රූපනේ රූපෙටනේ විඳින ගතිය වේදනා අඳුනන ගතිය සංජානනය කරන එක සංඥාව ඊළඟට සංස්කරණය කරන පිළියෙල කරන ගතිය සංස්කරණය දැන් දැනගන්න ගතිය විශේෂයෙන් දැනගන්න ගතිය දැනගත්තු දෙය නෙවෙයි යා දැනගන්න ඔන්න ඊට පස්සේ දැන් මේ ටික දැන් විස්තර කරනවා නේ බුදුහාමුදුරුවෝ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ මොනවද කියලා ඊළඟට ඔන්න මහණෙනි එහිදී ඇසුපු පිරු තැන් ඇති ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ සලකයි. ඒ කියන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මෙන්න මෙහෙම හිතනවලු. දැන් ශ්‍රුතවත් කියනකොට ওই ටික ඇහුණට එන.
නෑ
ඔය ඔය දැන් කියපු ටික ඇහුණට එන. ඇහෙන කලින් අපි රූපය කියලා හිතපු සලකපු හැටි දැන් සලකන හැටි වෙනස් වෙනවා. ඒක සුතවත් ආර්ය ශ්‍රාවකයා මෙන්න මෙහෙම සලකනවලු. හරි. මම වනාහි දැන් රූපේ නිසා පෙලිමි. මම දැන් රූපේ නිසා පෙලෙනවා. කාදමනවා කියන්නේ. හරි. දැන් මම වනාහි පවත්නා රූපේ නිසා යම්සේ පීඩාවට පැමිණෙයිද? එපරි දෙන්න මම අතීත කාලයේහිද රූපේ නිසා පීඩාවට පැමිණියේ. දැන් රූපේ නිසා පීඩාවට පැමිණෙන්නේ කොහොමද? අන්න ඒ වගේම අතීතෙත් රූපේ නිසා පීඩාවට පැමිණිලා. මම අනාගත රූපේ කෙරෙහිද කැමැතිවන්නේ නම් දැන් වර්තමාන රූපේ නිසා යම්සේ පීඩාවට පැමිණෙයිද? ඊතරින්දෙම මම අනාගත රූපේ නිසාද පීඩාවට පැමිණෙයි. දැන් රූපෙට කැමැති වෙනවා නම් දැන් පීඩාවටපත් වෙන්නේ කොහොමද? අනාගතෙත් එහෙනම් ඒ වගේ පීඩාවට පැමිණෙනවා. දැන් මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ඔන්න හිතන හැටි. හරි. හිතෙමේ මෙසේ සලකා අතීත රූප කෙරෙහි බලාපොරොත්තු රහිත වෙයි, අනාගත රූපය නොකැමැති වෙයි. හරි. පීඩාවටපත් වෙනවා කියලා දැකලා නේද? ඒ විතරක් නෙමෙයි පවත්නා රූපයේහි, ඒ කියන්නේ පාලි වචනේ පච්චුප්පන්න රූපයේ, ඈ ඒ කියන්නේ දැන් රූපේ පච්චුප්පන්න වුණ රූපයේහි කලකිරීම පිණිසද නිබ්බිදාව කියන එක නොඇලීම පිණිසද විරාගය නිරෝධේ පිණිසද පිළිපන්නේ වේ. නිරෝධේ පිණිස පිළිපන්නේ වේ. දැන් ආර්ය ශ්‍රාවකයාගේ වෙනස. දැන් රූපේ කලකිරීම පිණිස නිබ්බිතාව පිණිස මේකෙන් දැන් පෙළනවා කියලා නේද? කලකිරෙනවා. ඊළඟට කලකිරීම පිණිස විරාගය, ඒ කියන්නේ නොයල්ම පිණිස, නිකන් නිරෝධය. නිරෝධය කියනකොට හට නොගන්න ගතිය පිණිස පිළිපන්නා වෙනවා. නිරෝධය පිණිස පිළිපන්නා වෙනවා. මාර්ගයට වැටුණා. නිරෝධ කරන මාර්ගයට වැටුණා. මේ මාර්ගයට වැටෙන්න අර ටික ඇහිලා සුතවත් ආර්ය ශ්‍රාවකේ වෙන්න ඕන. එයා එතකොට දැන් හම්බ වෙන රූපේ, පච්චුප්පන්න වෙන රූපේ කලකිරෙනවා. වතුරේ බල්ලෙක් නෙවෙයි. නේද? දැන් තමන්ගේ ශරීරය හම්බ වෙනවා වතුරේ බල්ලෙක් හැදුවා. කලකිරීමක් නෙන්නේ. කලකිරෙනවා. ඇලෙන්නේ නැහැ. නිරෝධයේ පිණිස පිළිපන්නා වෙනවා. කියන්නේ ඔබ නූපදිච්ච ධර්මයේ අනුත්පාද බව තේරුම් ගන්න පිළිපන්නා වෙනවා. අර නෑමඤ්ඤති පැත්තට යන්න උත්සාහ කරනවා. දැන් මඤ්ඤණා වුණාට මාමඤ්ඤති කියන්නේ මේකෙන් මිදෙන්න උත්සාහ කරනවා. හරි. ඕක වෙන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට විතරයි. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කියන්නේ මේ ධහම ඇහුණ ඒක තේරුම් ගත්ත කෙනා. මෙහෙම දෙයක් නෙමෙයි බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. එයා රූපේ දැන් පච්චුප්පන්න වෙන රූපේ කලකිරෙනවා, නොඇලෙනවා, නිරෝධයේ පිනිස්ස පිලිපන්න වෙන ප්‍රතිපදාවකට එනවා. අන්න ධම්මානුධම්ම ප්‍රතිපදාව. තේරුණා? සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝමනසිකාරය ධම්මානුධම්ම ප්‍රතිපදාව. ওই ටික තමයි සෝවන් වෙන්න අවශ්‍ය දේ. ඉතින් ඒ වගේ ධර්මයක් මේ කඥණීය සූත්‍රෙදි පෙන්වලා දෙන්නේ. තව ඕක දිගයි. එහෙන පිළිපන්න කෙනාට ඊළඟට මොකද වෙන්නේ කියලා තව තව විස්තර කරනවා. ඒක යර මූලික දේ තමයි අපි දැන් රූපය කියන්නේ රුප්පණයකට, වේදනාව කියලා තියෙන්නේ විඳින ස්වභාවයකට, ඊළඟට සංඥාව කියලා තියෙන්නේ හඳුනන ගතිය, සංස්කරණයක් කර කියක් කරලා අරන් තියෙන්නේ සකස් වෙන ගතිය, විඥානයක් කියලා අරන් තියෙන්නේ ඒ විශේෂයෙන් දැනගන්න ගතිය, දැනගත්තු දේ නෙවෙයි දැනගන්න ගතිය. ඔන්නඔක තේරුම් ගත්තොත් එයා දන්නවා මේ රූපයක් බාරගත්තා නම් ඔන්න රූපයෙන් පෙළෙනවා, පච්චුප්පන්න වුණා, ඒක කලකිරෙනවා, නොහැලෙනවා, ඒකෙන් මිදෙන නිරෝධ කරන මාර්ගයට පිළිපන්නා වෙනවා. ඒ කියන්නේ අර මාර්ගයට වැටුණා කියන එකට. එතන තේරුම් ගන්න අර මාර්ගයට නිකන් වැටෙන්න බෑ. මේ මේක තේරුම් ධර්මය ඇහෙන්න ඕන, තේරුම් ගන්න. එකයි මේ බණ අහන්න සාකච්ඡා කරන්න කියන එක මංගල කරුණු වෙන්නේ. මෙතන මේවා තනියෙන් හොයාගන්න හරි අමාරුයි. ධර්ම විමසුවත් අපිට ලොකු නුවණක් තියෙන්න ඕන. මේ සාකච්ඡා කළොත් විතරයි මතුවෙන්නේ. ඔන්න ඔය වගේ ධර්මචාරය බුදු කෙනෙක් පෙන්නලා දීලා තියෙනවා නේද? පුළුවන් නම් අර කඥණීය සූත්‍රය කියවන්න. දැන් ඕගලන්ට ඔය ෆෝන් එකටත් ගන්න පුළුවන් ත්‍රිපිටකේ. අරන් තියෙන්නේ ෆ්‍රී තියෙනවා ඒක. ඒ කඥණීය සූත්‍රය කියන එක පොතකින් හරි කොහොම හරි බලලා හොඳට මේ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න. කියන්නේ බුදු කෙනෙක් කියපු දේ අහුන් නැත්නම් අපිට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්න බෑ. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් නොවුනොත් ආර්ය මාර්ගයට වැටෙන්නේ නැහැ. තනියෙන් උපදින එකක් නෙවෙයි මේ. දැන් ප්‍රශ්න තියෙනවද? ඒකේ ඔය විදිහට දැන් ඔය රූපේ බැලුවා වගේ වේදනාව, සංඥාව, සංකාර, විඥානේ ගැන පහම් බලනවා. දැන් ඔන්න ඔහම බලපු කෙනාගෙන් තමයි අහන්නේ, මහණෙනි දැන් රූපය ගැන මොකද හිතන්නේ? රූපය නිත්‍යද අනිත්‍යද කියන එක. නිච්චං වා අනිච්චං වා. දැන් රූපේ රූපණයක් කියලා දැක්කට පස්සේ, වතුරේ තිබු බල්ලෙක් කියලා දැක්කට පස්සේ ආනෝ රූපේ නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. පිහිටුවන්නම බෑනේ.
ඉවිච්ච
රූපය අනිත්‍යතාවය නෙමෙයි. රූපයක් කියලා ගන්න එකම වැරදි. හටගෙනම නැහැ මොඩකම මත පනෝගෙන අත්තිකාවේ පන. එහෙම අහනකොට රූපේ නිත්‍යද අනිත්‍යද කියලා අහනකොට ඔන්න දැන් අනිත්‍යයි කියලා උත්තර දෙනවා. දැන් බලන්න ඔක බලපු කෙනා දෙන උත්තරේ, ඔක නොදන්න කෙනා දෙන උත්තරේ වෙනස. අනිත්‍ය තේරුම් ගන්න හැටි නේද? හරි. ඒකට ඊළඟට යමක් අනහේ අනිත්‍ය නම් ඒක සැපද දුකද කියලා අහනවා. ඒකට දුකයි. යමක් අනහේ අනිත්‍යද දුකද පෙරලෙන සුළුද? මේ මාගේ, මේ මම වෙමි, මේ මාගේ ආත්මයයි දැකීමට සුදුසු වේද? අන්න දැන් වතුරේ බලලා මම හරි මගේ හරි මගේ ආත්මය කියලා හරි දකින්න සුදුසුද? එහෙනම් මමද මගේද කියලා නෙමෙයි අහන්නේ, එහෙම කියන්න සුදුසුද කියලා. තේරුණා නේද? මේ පොඩි වචනෙන් කොච්චර වෙනස් වෙනවද? සුදුසු නෑ නේද? එන වේම ඔක වේදනාවට අහනවා, සංඥාවට අහනවා, සංකාරයට, විඥානයට. පහම මේ විදිහටම නේ ඉස්තර කරන්නේ. ඔන්න එහෙයින් මේ ශාසනයෙහි භික්ෂුව ඔන්න මේ ශාසනයේ භික්ෂුව කියන්නේ ඔන්න ඕව තේරුම් ගත්ත භික්ෂුව ඉද රික්කවේ භික්ඛු කියන්නේ මේ ශාසනයේ භික්ෂුව අනේ ශාසනවල නිවේද කියන්නේ කාලය තේරුම් ගත්ත භික්ෂුවට මොකද වෙන්නේ ආධ්‍යාත්මික හෝ බාහිර හෝ ගොරෝසු සියුම් හීන වූ ප්‍රනීත දුර ළඟ අතීත අනාගත වර්තමාන යම් කිසි රූපයක් වේද 11 ආකාරයෙන් මොනවා හරි රූපයක් වේද ඒ සියලු රූප සත්නට රූපං ඒ සියලු රූප ඔව් මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියා මෙසේ තත්තු පරිද්දෙන් මනානුවණින් දත යුතුයි කියනවා. එහෙනම් බලන්න 11 ආකාරයේ මොන රූපයක් අහුණත් ඕක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා යථා භූත ස්වභාවයෙන් දත යුතුයි. දත යුතුයි මෙනෙහි කරන්න නෙවෙයි. දැනගත යුතුයි.
ඒක ඉස්සෙල්ලම මේ මහානික සුදුසුද කියන්නේ.
ඔව්. දැන් ඒකත් තේරුම් ගත්ත කෙනාට ඔන්න දැන් අවවාදෙක ක්ලස්සාකාරේ වුණ රූපයන් මෙහෙමයි කියලා දත යුතුයි මේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා දත යුතුයි එහෙම ගන්නව නෙමෙයි
දැනගන්න
දත යුතුයි හරි අපි යෝග කී කියන්නේ නේද ඒ වගේ වේදනා සංඥා සංකාර ක්ලස්සාකාරම කියනවා මහණෙනි මේ ආරේ ශ්‍රාවකතේ මේ ඔන්න එයාගෙන දැන් විස්තර කරනවා විනාශ කරන්නේ යයි කියනු ලැබේ රැස්න කරන්නේ. අර කියන විනාශ කරනවලු රැස් කරන්නේ නැහැ. දැන් රූප විනාශ කරනවා රැස් කරන්නේ නැහැ.
ඈ? බාධානි
දුරු කරන්නේ අල්ලා නොගන්නේ. විසුරුවා හරින්නේ. එකතු නොකරන්නේ. දුරු කරනවා අල්ලා ගන්නෙ නැහැ. ඈ? විසුරුවා හරිනවා එකතු කරන්නේ නැහැ. රූප විසුරුවා හරිනවා එකතු කරන්නේ නැහැ. නිවන්නේ නොදල්වන්නේ. නිවනවා දල්වන්නේ නැහැ. කුමක් විනාශ කරයිද කුමක් ප්‍රශ්න කරයිද? රූපය විනාශ කරයි රස්න කරයි. වේදනාව විනාශ කරයි රස්න කරයි. අපි පහටම කියමු. කුමක් දුරු කරයි දල්වාන ගණේද? රූපය දුරු කරයි අල්ලාන ගණේ. ඇයි? වේදනා සංඥා සංකාරය. කුමක් විසුරුවා හරීද එකතු නොකරයිද? රූපය විසුරුවා හරී එකතු කරන්නේ නැහැ. වැටහෙනව නේද කියනකොට? සංඥා සංකාරය. ඊළඟට කුමක් නිවයිද නොදල්වයිද? රූපය නිවනවා. දල්වන්නේ නැහැ. රූපේ නිවල දානවා හත ගන්න දෙන්නේ නැහැ නේද මෙහෙම දක්නා වූ ස්ෘතවත්තාරය ශ්‍රාවක සැනේ රූපේද කලකිරෙනවලු වේදනායේ කලකිරෙනවා සංඥායේ සංකාරයේ විඥානයේ ඔක්කොම කලකිරෙනවා කලකිරුනොත් නොඇලෙනවා දැක්කොත් කලකිරෙනවා කලකිරුනොත් තමයි නොඇලෙන්නේ නොඇලුනොත් පෙරේ මිදෙනවා නොඇලීමෙන් මිදෙයි මිදුණු කල්ලි මිදුනේ මේ යන නුවණ පහළ වෙයි ජාතිය ශේවිය ඔන්න ඉපදීම දුරු දුරු මේ රූපේ පිරිසිඳ දැකීම තුලින් තමයි ඉපදීම දුරු කරන්නේ එතකොට එයා කියනවා සීල කටයුතු නිම කරන ලදා ලද්දේය මේ ආත්ම භාවයේ කෙලෙසන් දුරු කරනු පිණිස කළ යුතු අනිකක් නැත්තේයි ධනේ කතං කරණියන් කියලා දැනගෙන කළ යුතු සියල්ල අවසන් කියලා එතකොට මේ භික්ෂුතමය අන්න හැම දැන් රහතන් වහන්සේ ගැන කියන්නේ මේ භික්ෂුතම රැස් කරන්නේද නොවේ විනාශ කරන්නේද නොවේ යයි කියනු ලැබේ. ඉස්සෙල්ලා කිව්වේ රැස් කරන්නේ නැහැ විනාශ කරනවානේ දැන් රැස් කරන්නේත් නැහැ විනාශ කරන්නේත් නැහැ මොකද විනාශ කරලා ඉන්නවා දැන්. ආයි විනාශ කරන්න දෙයක් නැහැ දැන් විනාශ කරලා ඉන්නවා. දුරු කරන්නේද නොවේ අල්ලා ගන්නේද නොවේ එයා දුරු කරන්නේත් නෑ අල්ලා ගන්නෙත් නෑ මොකද දුරු කරලා ඉවරයි දුරු කොට ඉතියි ඊළඟට එකතු කරන්නේද නොවේ විසුරුවා සිටී එකතු කරන්නේ නැ, විසිරුවන්නේද නොවේ, එකතු කරන්නේද නොවේ. ඇයි? විසිරුවාලා ඉවරයි. නිවන්නේද නොවේ, දල්වන්නේද නොවේ. ඇයි? නිවලා ඉන්නේ.
ඒකනේ.
උපදෙස් නැහැ දැන්. එතකොට කුමක් රැස්න කරන්නේද, කුමක් විනාශ නොකරන්නේද, කුමක් විනාශ කොට සිටියේද? රූපය රැස්න කරයි, නොම විනාශ කරයි, විනාශ කොට සිටියේවි. හරි, වේදනා සංඥා. ඊළඟට කුමක් දුරු නොකරයිද, අල්වා නොගනේද, දුරු කර සිටියේද? හරි, කුමක් දුරු නොකරයිද, අල්වා නොගනේද, දුරු කර සිටියේද? රූපය නොම දුරු කරයි, රූපය නොම අල්ලා ගනි, දුරු කර සිටියේ. රූපය අල්ල ගන්න කතාවකුත් නැහැ, අතාරින කතාවකුත් නැහැ, දුරු කරලා ඉන්නවා. ඒකේ මේ ಜಾති පහට මොහොම කියාගෙන යනවා තව ගොඩක්. ඒකෙන් තේරුම් ගන්න මේ රූපය කොච්චර සියුම්ව දකින්න ඕන. ඒක ආර්ය මාර්ගයට එන්න බෑ.
මේ මුළු සූත්‍රයේම මෙච්චර දිගට හැම තැනමද පංච උපාදාන සංදී පිට සකස්
දැන් ඔයගලන්ට ඔක ටිකක් හරි හිතා ගන්න පුළුවන් නම් ඒක ලොකු ප්‍රඥාවක් ඇත්තට. කෙනෙකුට ඔය අදහස ගන්නවත් බෑ නිකන් කියෙව්වට. අර රූපේ හටගන්න හැටි අවිද්‍යා සත්‍යයෙන් බව යම්තන් හරි තේරුම් ගත්ත කෙනාට. ඒකයි මම අර බල්ලගේ උපමාවෙන් හිතන්න කිව්වේ. මේ දහම කොච්චර සියුම්ද? බැයි තේරුම් ගන්න බැරි නෑ. ඒ වුණාට අර අසලෝමෙන් අසලෝමෙට විදිනකොට තමයි. මොකද අපි වරද්ද ගන්නවා. ඒකයි මේක. අපේ දැනුමත් එක්ක ගලපපු ගමන් වරදිනවා. අපි නොදන්න දෙයක්මයි මේ බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ කියන තැනින් මේක. දන්න දෙයට හරි, අපි කරපු දෙයට හරි ගලපනවා. ඒ උපය තියෙනව නැතිනව බල බල ඉඳලා ඒකට ගලපනවා. නේද? ඒක අහලා නැති එකට කාටවත් දන්නේ නැහැ. ඒක නෙමෙයි, ඒක අපි සූත්‍ර කියවල නැහැ. ඒකට තමයි එන්න
ඕනේ.
මේකේ මගේ මේ පාලි භාෂාවේ තිබීමත් පරපාලනේ අපි තේරුම වැරදි ලෝකෙට අයිති. අපි අර පාලි කියන ගන්නවා. ඒකයි මේ දැක්ම එක්ක බැලුවේ නැත්නම් අපේ
දැනුමට
ගැලපෙනවා මිසක් බුදුහාඳුරෝ පෙන්වන එක පෙයි. ඒකයි තමන්ගේ හිතන විදියට ගැලපුණාට පිළිගන්න එපා, තර්කයට ගැලපුණාට පිළිගන්න එපා. එතන එහාට ගිය දෙයක් මේ බුදු කෙනෙක් පෙන්වන කියලා කියන්නේ. අපි හිතන විදියට ගැලපුණා නම් ඒ ලෝකෙටයි
තියෙන්නේ.
අපි දන්න එක වැරදි කියලාම පේනවා. ඒතකොට තමයි යෝනිසෝ මනසිකාරයට දැන් දෙයක් අහුවෙන්නේ නේද? හිතන්න දෙයක් තියෙනවා, කරන්න දෙයක්
තියෙනවා.
දහම ඇහුණ කෙනාට යෝනිසෝ මනසිකාරයක් තියෙනවා. එයා එනවර ප්‍රතිපදාවට. ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ. ඇහුන් නැත්නම් එන්න බෑ. දහම තේරුම් ගත්තේ නැත්නම්. අමාරුවෙන් හරි තේරුම් ගන්න ඕන, නැත්නම් දහමෙන් ප්‍රයෝජනය ගන්න බෑ. බැරිත් නෑ ඉතින් මේවා අහන්න. මෙච්චර අපි ක්ෂණ සම්පත්තියක් තියෙන හින්දා මේ විදියට ඉපදුනේ නේද? හොඳයි, එහෙනම් අපි එතනින් අවසන් කරමු හඳුරන්නේ.
ප්‍රශ්න තියෙනවද?
ඕකගෙන බර්ට විමසන්න ඕන, ප්‍රශ්න කර කර විමසන්න ඕන. ඒක තමයි ඒ මාර්ගය පුරුදු කරන්න පුළුවන් වෙන සම්මාදිට්ඨිය. අද දීපු පොතේ තියෙනවා අර අහුත්වා සම්භූතං හුත්තාන භවස්සති, කෙරණ තිබීම හටගත්තා ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන එකක් අහලා ඇතිනේ නේද? පෙරණ තිබීම හටගත්තා ඉතුරු නැතුව නිරුද්ධ වුණා. එහෙම කිව්වහම අපිට එන වැරදි අදහස අපේ අදහසයි, මේ මතු කරන්න හදන අදහසයි. පෙරණ තිබීම හටගත්තා කිව්වොත් අපිට හිතෙන්නේ කලින් තිබුණේ නැහැ, දැන් හටගත්තා. ඊළඟට දැන් එක ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියනකොට අනාගතයට ඉතුරු වෙන්නේ නැහැ. දැන් අපි අතීතෙත් බාර අරගෙන, දැනුත් බාර අරගෙන, අනාගතෙත් බාර අරගෙන කාල තුනටම අහු වෙලා. බුදු දහම එහෙම එකක් නෙවෙයි, කාල තුනෙන් එතර වෙන්න ඕන මේක දකින්නකොට.
අකාලික
කාලය සම්බන්ධයක් නැහැ. මේ දෙයක් හින්දා කාලය හදලා මිසක් කාලේ තියෙන දෙයක් නෙවෙයි මේ.
කාලය කියන එක ලෝකෙටයි.
ඔව්. එතකොට ඒක කෙටියෙන් කිව්වොත් දැන් අර බල්ලා පෙරණ තිබීම හටගත්තා කිව්වොත් කලින් බල්ලා ඉඳලා නැහැ, ඔන්න දැන් හටගත්තා. ඒක නෙමෙයි මේ කියන්නේ. හටගන්න බැරි දෙයක් පහළ වෙලා. ඔය සිද්ධිය වෙන්නම බැරි දෙයක්. අහුත්වා සම්භූතං කියන්නේ වෙන්න බැරි දෙයක් පහළ වෙලා සම්භූතං. ඊළඟට කියන හුත්වා කියන්නේ ඔය සිද්ධිය න භවිස්සති විය නොහැක්ක. බල්ලෙක් පහළ වෙලා වෙන්න බැරි දෙයක් වෙලා ඔය සිද්ධිය විය නොහැක්ක. ඒකයි ඔය කියන්නේ. නැතුව මේ ඇතිලා නැති වුණ කතාව නෙවෙයි කියන්නේ. නැති ස්වභාවය පහළ වෙලා ඔය සිද්ධිය විය නොහැක්ක. මේ නිරෝධ ධර්මය මේ ආයි දෙන්න.
ඇතිවීම නැතිවීම ලෝකෙටයි.
ඇතිවීම නැතිවීම ලෝකෙටයි. අපේ අය හිතන්නේ මේ නේද?
ඇතිවීම නැතිවීම.
බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ ඇතිවෙනව නැතිවෙනව කියන එක.
ඇතිවෙනවා නම් ක්ෂණයක හරි කාලයකට කොහොමද?
අන්න හරි.
ක්ෂණේ හරි.
කරපොද? පැහැදිලි නේද? ඒක හිමීට පොත කියවන්න එතකොට තව ටිකක් පැහැදිලි වෙයි. ඈ? දැන් එතනින් අවසන් කරමු.
Let's see, I'm just here.